ආයි බොහොම ආදරණීය දුවේ පුතේ මම දෙල්ලව මහාවිද්‍යාලයේ දිනේෂ් බන්දුල ගුරුතුමන් බුද්ධර්ම විෂයේ බාර මයිලාව තුලදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි පාඩම බුද්ධර්ම 11 වසර සමාධිගත සිතක මහිම මේ පිළිබඳව කතා කරනකොට සිත සමාධිගත කිරීම සඳහා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුනේ භාවනාව කියන කාරණය එමත් නැත්නම් භාවනාව කියන මාතෘකාව පුතේ භාවනාව කියලා පැහැදිලි කරන්නේ පුද්ගලයෙක්ගේ සිත දමණය කරන්න සිත සංවර කරන්න එහෙමත් නැත්නම් සිත සමාධිගත කරන්න පුද්ගලයෙක් සිද්ධ කරන ලබන මානසික අභ්‍යාසය භාවනාව වශයෙන් පැහැදිලි කරන්නට යෙදෙනවා. එහෙනම් අපිට භාවනාව පිළිබඳව පොඩි නිර්වචනයක් ගෙනහැර දක්වන්නට පුළුවන්. භාවනාව කියන්නේ කුසල් සිත් වැඩි දියුණු කිරීමේ මානසික අභ්‍යාසයේ වශයෙන්ුයි භාවනාව පැහැදිලි කරන්නට යෙදෙන්නේ. කුසල් සිත් වැඩි දියුණු කිරීමේ මානසික අභ්‍යාසය භාවනාව බව පැහැදිලි කරනවා. ධම්මපදය තුල පැහැදිලි කරනවා මේ පුද්ගල සිත පිළිබඳව කොයි ආකාරයෙන්ද දුර ගමන් කරන තනිව හැසිරෙන ශරීරයක් නැති ගුහාවක වෙසෙන සිත දමණය කරගත් තැනත්තා මායාගේ බැම්මෙන් මිදෙන බව මේ ධම්පද ගාථාවක් තුලදී පැහැදිලි කරන්නට යෙදෙනවා. මේ ධම්පදයේ ගාථාවේ අටුවා විග්‍රහ කරනවා බොහොම ලස්සන කතාවක්. රහතන් වහන්සේ නමක් සහ පුංචි සාමණේර හාමුදුරුවන් වහන්සේ නමක් අතර ඇති වුණු සංවාදයක් මුල් කරගෙනයි මෙන්න මේ ධම්පද ගාථාව දේශනා කරන්නට යෙදෙන්නේ. ඒ අනුව පැහැදිලි කිරීමේදී සිත පිළිබඳව අපේ මේ සිත හරි පුදුමාකාර දෙයක් බව ලෝතුරා බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ අනුව දිවාරය දෙකෙහිම භාවනාවට යොමු කළ සිත බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ඒ භාවනාවෙන් හුරු කළ පුද්ගලයා ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරනවා කියලා. පුතේ මොකක්ද ප්‍රබුද්ධ ජීවිතයක් කියලා පැහැදිලි කරන්නේ? අලසකමින් උදාසීනකමින් ඒ වගේම අසහනයෙන් තොරව ජීවත් වෙනවා කියන වගයි ප්‍රබුද්ධ ජීවිතයක් කියලා පැහැදිලි කරන්නේ. අලසකමින් උදාසීනකමින් සහ අසහනයෙන් තොරව ජීවිකාවක් ගත කරනවද ජීවත් වෙනවද ඔහු ජීවත් වෙන්නේ ප්‍රබුද්ධ ජීවිතයක් කියන බව පැහැදිලි කරනවා. ඒ වගේම දරුවනි භාවනාව තුලින් කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසයක් කියලා පැහැදිලි කරන්නට යෙදුනා. ඒ අනුව කුසලය පිළිබඳව අදහස් නැත්නම් අර්ථ තුනක් පැහැදිලි කරනවා. පළවෙනි එක තමයි නිරෝගී නැත්නම් නිරෝගී බව. දෙවෙනි කාරණය තමයි නිවැරදි බව. තුන්වෙනි කාරණය තමයි දක්ෂ. එහෙනම් නිරෝගී, නිවැරදි, ඒ වගේම දක්ෂයි. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මේ නිරෝගීකම, නිවැරදිකම සහ දක්ෂකම කොහෙද ඇතිවිය යුත්තේ? මනස තුල. එනම් පැහැදිලි කරනවා මානසික නිරෝගීතාවය, මානසික නිවැරදිභාවය, ඒ වගේම මානසික දක්ෂතාවය කියලා පැහැදිලි කරන්නට යෙදෙනවා. ඔය භාවනාව පිළිබඳව මම සඳහන් කරන්නට යෙදුනේ පූර්ව හැඳින්වීම පිළිබඳව. දැන් අපි දන්නවා අපි ඉගෙනගෙන තිබෙනවා කුඩා පන්තිවලදී භාවනාවේ ප්‍රධාන ප්‍රභේද, එමත් නැත්නම් භාවනාවේ ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් පැහැදිලි කරන්නට යෙදෙනවා. මොනවද මේ භාවනාවේ ප්‍රභේද? එහෙමත් නැත්නම් මොනවද මේ භාවනාවේ ප්‍රධාන කොටස්? භාවනාවේ ප්‍රධාන කොටස් දෙකයි. එක සමත භාවනාව, දෙක විදර්ශනා භාවනාව නැත්නම් අපි කියනවා විපස්සනා භාවනාව කියලා. තවත් නමක් කියනවා අපි ප්‍රඥා භාවනාව කියලා. අපි ඒ පිළිබඳව ඉස්සරහට කතා කරනකොට හඳුන්වන වෙනත් නම් පැහැදිලි කරන්න යදෙනවා. අපි අමුදරුවනි සමත භාවනාව පිළිබඳව කතා කරන්න. සමත වචනේ අර්ථය තුලම පැහැදිලි කරන යම් කාරණයක් සමත. මොකක්ද දරුවනි මේ සමත කියන්නේ? එහෙමත් නැත්නම් කුසල් අරමුණක සිත එකඟ කරගන්න භාවනාවට කියනවා සමත භාවනාව. එහෙම නැත්නම් චිත්ත භාවනාව වචිනුත් හඳුන්වනවා. චිත්ත කියන්නේ සමත භාවනාව සඳහා යොදා ගන්න නැත්නම් සමත භාවනාව හඳුන්වන තවත් නමක්. එතකොට සමතය කියන්නේ සංසිඳුවීම. සමතය කියන්නේ සංසිඳුවීම. ඒ අනුව සංවර කරවීම. එහෙමත් නැත්නම් සමාදාන කරවීම. සංසිඳුවීම, සංවර කරවීම, ඒ වගේම සමාදානය කරවීම සිද්ධ කරන්නේ මොන භාවනාව තුළින්ද? සමත භාවනාව තුළින්. එහෙනම් සංවර වීම, එමත් නැත්නම් සංසිඳුවීම, සමාදානය කරවීම සිද්ධ කරන්නේ පුද්ගලයාගේ සිත. එහෙනම් අපිට කාරණයක් පැහැදිලි වෙනවා. සිත දූෂණය වෙච්ච අවස්ථාවකදී කෙලෙස් සිතුවිලි යටපත් කරලා සංසිඳුවලා මේ කරන්නේ සමත භාවනාව තුළින් කියන වග පැහැදිලි කරනවා. එහෙනම් සමත භාවනාව තුළින් යටපත් කරන කෙලෙස් මොනවද? එහෙම නැත්නම් කෙලෙස් සතුරන් මොනවද කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරන්නට වෙනවා. ඒ කෙලෙස් සතුරන් පැහැදිලි කරනවා පංච නීවරණ කියලා. පංච කියන්නේ පහක්, නීවරණ කියන්නේ නිවන ආවරණය කරන. එහෙනම් නිවන ආවරණය කරන ධර්ම කාරණා පහට කියනවා පංච නීවරණ කියලා. අපි අමු බලන්න මොනවද මේ පංච නීවරණ කියන්නේ. නැත්නම් අපි කියනවා කෙලෙස් සතුරන් කියලා. අපි බලමු කෙලෙස් සතුරන් වශයෙන් හඳුන්වන්නේ මොනවද කියලා. පළවෙනි කාරණය කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා පැහැදිලි කරන්නේ කම්සැප විදීමට ඇති කැමැත්ත. දැන් අපි ඕනම පුද්ගලයෙක් අරගෙන බැලුවට පස්සේ පෘථග්ජන වෙන ඔබත් මමත් මේ අපි හැමෝම කම්සැප විඳීමට කැමැත්තක් තියෙනවා. එහෙනම් කාමච්ඡන්දය කියන්නේ කම්සැප විඳීමට ඇති කැමැත්ත. දෙවෙනි කාරණය තමයි ව්‍යාපාදය. ඒ කියන්නේ තරහ. ව්‍යාපාද කියන්නේ තරහව. අපි ඕනෑම පෘථග්ජන මිනිස්සුන්ගේ තරහව කියන දේ අපි හැමෝටම ඇති වෙන කාරණයක්. එහෙනම් ව්‍යාපාද කියන කාරණය තරහව. තුන්වෙනි කාරණය තමයි දරුවනි තීන මිද්ද. ඒ කියන්නේ සිත කය දෙකෙහි උදාසීන ගතිය. තීන මිද්ද කියන්නේ මොකක්ද? සිත සහ කයෙහි දෙකෙහි පවතින උදාසීන භාවය. හතරවෙනි කාරණය දරුවනි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ සිතෙහි නොසන්සුන්කම. අපි ඔකට තවත් නමක් කියනවා සිතෙහි තියෙන පසුතැවිල්ල, නොසන්සුන් භාවය. පස්වෙනි කාරණය විචිකිච්ඡාව. දරුවනි විචිකිච්ඡාව කියලා පැහැදිලි කරන්නේ සැකය. කවුරුන් පිළිබඳව ඇතිවෙන්නා වූ සැකයද බුද්ධාදී අටතැන්හි ඇතිවෙන්නා වූ සැකයට පැහැදිලි කරනවා විචිකිච්ඡාව කියලා. එහෙනම් කාරණා තුනයි. සමත භාවනාව තුළින් යටපත් කරන කෙලෙස් සතුරන් පහක් තියෙන වගේ මේ පැහැදිලි කරන්න යෙදුනේ. පළවෙනි කාරණය කාමච්ඡන්දය, දෙවෙනි කාරණය ව්‍යාපාදය, තුන්වෙනි කාරණය තීන මිද්දය, හතරවෙනි කාරණය උද්දච්ච කුක්කුච්ච, පස්වෙනි කාරණය විචිකිච්ඡාව. එහෙනම් මෙන්න මේ පිළිබඳව තමයි අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. දීර්ඝ වශයෙන් මෙන්න මේ පංච නීවරණ නැත්නම් නිවන ආවරණය කරන ධර්ම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් මේ තුලින් බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණය මම කතා කර පෙර කාමච්ඡන්ද නීවරණය. දරුවනි කාමච්ඡන්ද නීවරණය තුළින් නැත්නම් කම්සැප විඳින්න පුද්ගලයෝ අවයව පහක් යොදා ගන්නවා. මොනවද ඒ පහ? ඇස, කන, නාසය, දිව සහ ශරීරය. පංච ඉන්ද්‍රියන් මේ සඳහා යොදා ගන්නවා. පංච ඉන්ද්‍රියන් පිනවීම තමයි මේ කාමච්ඡන්දය කියලා පැහැදිලි කරන්නේ. බලන්නකො, ඇසට කොනවද අරමුණු වෙන්නේ? රූප. ඒ තුලින් හටගන්නව එහෙනම් රූපකාමයන් හටගන්නවා. ඇසට අරමුණු වෙනව රූපය, ඒ තුලින් රූපකාමය හටගන්නවා. දෙවෙනි කාරණය කනට අරමුණු වෙන්නේ මොනවද? ශබ්දය. දැන් අපි යමහර ශබ්ද ඇහුනට පස්සේ නැවත නැවත අවස්ථාවන්වලදී හැරිලා බලනවා. මිහිරි ශබ්ද ඇහුනම ඇයි ඒ හැරිලා බලන්නේ? ශබ්ද කාමය හටගන්න නිසා වෙන්න. ඒ වගේම නාසයට අරමුණු වෙනවා ගන්ධ. ඒ කියන්නේ සමහර සුවඳ ඇති දේවල් නැවත නැවත අපි සුවඳ බලන්න පුරුදු වෙන්නේ. අන්න ගන්ධය හටගන්නවා. එහෙනම් එමගින් ගන්ධ කාමය හටගනි. ඊළඟ කාරණය තමයි දිවට අරමුණු වෙන්නේ මොනවද දරුවනි? රස. ඒ තුලින් හටගන්නවා රස කාමය. ඒ කියන්නේ අපි මිහිරි ආහාරයක්, රසවත් ආහාරයක් අපිට ලැබුණට පස්සේ ඒ ලැබුණු ආහාරය අපි නැවත නැවත අනුභව කරන්නේ නැත්නම් නැවත නැවත කන්නේ. ඒ මොන නිසාද? රස කාමය නිසා වෙන්නේ. ඊළඟ කාරණය කයේ අරමුණ වන්නේ ස්පර්ශය. ඒ තුලින් හටගන්නවා ස්පර්ශ කාමය. මෙන්න මේ විදිහට කාමච්ඡන්දය තුලින් ඇස කන නාසය දිව ශරීරය කියන කාරණා අපි පිනවන්න පුරුදු වෙනවා. මේ පිළිබඳව බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ඵල කියන සූත්‍ර දේශනාවක් තුලදී මේ කාමච්ඡන්දය ලස්සන උපමාවකින් දක්වනවා. දරුවනි, ණය හිමියෙක් එහෙමත් නැත්නම් පුද්ගලයෙක්ගෙන් ණයක් අපි ගන්නවා. මේ පුද්ගලයෙකින් ණයක් අරගන්න ණයකරුවා, එහෙමත් නැත්නම් ණය හිමියෙක්ගෙන් ණය ගන්න ණයකරුවා කටයුතු කරන්නේ අර ණය හිමියාට නැත්නම් ණය දුන්නු කෙනාට වහලෙකු වගේ. ආන් ඒ වගේ කියලා පැහැදිලි කරනවා මේ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව තුළදී කාමච්ඡන්දය. දෙවෙනි කාරණයට යන්න සූදානම ව්‍යාපාද නීවරණය. මෙතුලින් පැහැදිලි කරන්නේ පුද්ගලයෙක්ව වස්තුන් පිළිබඳව, එමත් නැත්නම් රියම් ක්‍රියාවක් ගැන අප්‍රිය ස්වභාවය, එමත් නැත්නම් විරුද්ධ ස්වභාවය පැහැදිලි කරනව මොකක්ද? ව්‍යාපාදය කියලා. පුද්ගලයෙක්ව වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවක් ගැන අප්‍රිය ස්වභාවය, එහෙමත් නැත්නම් විරුද්ධ ස්වභාවය පැහැදිලි කරනව දරුවනි මොකක් කියලාද? ව්‍යාපාද නීවරණය කියලා. එහෙනම් කෝපය වෙන්න පුළුවන්, වෛරය වෙන්න පුළුවන්, ක්‍රෝධය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මෙන්න මේ ව්‍යාපාද නීවරණයට අයිති වෙනවා. එහෙනම් මෛත්‍රී භාවනාව යෙදීම තුලින්, එහෙමත් නැත්නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම තුලින් මේ ව්‍යාපාදය පහළවීම දුරු කරගන්න පුළුවන් ලැබෙනවා. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා, මෛත්‍රී භාවනාවේ නිරත වෙනවා, ඒ වගේම හොඳ මිතුරන්ගේ ආශ්‍රය නිසාවෙන් මේ ව්‍යාපාද නීවරණය අපිට දුරු කරගන්න, නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන මේ ව්‍යාපාද නීවරණය කොයි වගේද කියලා, පිත්නරෝගයෙන් පිත කිපුණු කෙනෙකුට, පිත්නරෝගයෙන් පෙළෙන්නෙකුට ආහාරවල කිසිදු රසයක් දැනෙන්නේ නැහැ. දැන් බලන්න අපිට පිත එහෙම වැඩි වෙච්ච වෙලාවට ආහාර අරගෙන මේ ආහාර ගන්නකොට අපිට මේ ආහාරවල කිසිදු රසයක් දැනෙන්නේ නැහැ. ආන් ඒ වගේ කියලා පැහැදිලි කරනවා මෙන්න මේ ව්‍යාපාද නීවරණයෙන් තරහව, ඒ වගේම සිතට එන තරහව නරක හේතු කොටගෙන අපිට පුද්ගලයෙකුගේ, එහෙම නැත්නම් අපේ නරක ක්‍රියාවන් නිසාවෙන් හොඳ දේවල් අපි ගාව තියෙන යටපත් වෙලා යනවා කියලා පැහැදිලි කරන්නට යදනවා. තුන්වෙනි කාරණය තීනමිද්ද නීවරණය කියලා පැහැදිලි කරන්නේ සිත කය දෙකෙහි අලස බව. සිතෙහි සහ කයෙහි තියෙන අලස බවට කියනවා තීනමිද්ද කියලා. ඒ කියන්නේ සිතෙහි අකාර්යක්ෂම භාවය. කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැනේ. අකාර්යක්ෂම භාවය කියන්නේ. එහෙනම් තීනමිද්දය තුලින් වෙන්නේත් ඒක. අකාර්යක්ෂම භාවයක් ඇති වෙනවා. තීනමිද්ද දුරු කිරීමට අපිට කරන්න පුළුවන් පොඩි වැඩ ටිකක් තියෙනවා ගෙදරදී. මොනවද ඒ කරන්න පුළුවන් වැඩ? ප්‍රමාණය දැනගෙන ආහාර ගැනීම. ඒ වගේම ඉරියව් වෙනස් කිරීම ආදිය කරන්න පුළුවන්. ඉන්න ඉරියව්ව වෙනස් කිරීම තුලිනුත් මේ තීන මිද්ද නීවරණය නැති කරන්න පුළුවන්. ඊළඟ කාරණයට යන්න සූදානම් වෙන්නේ උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණය පිළිබඳව කතා කරන්න. උද්දච්ච කුක්කුච්ච නීවරණය කියලා පැහැදිලි කරන්නේ සිතෙහි පවතින නොසන්සුන් භාවය. දැන් අපේ සිත අරගෙන බැලුවට පස්සේ අර ධම්මපදයේ පැහැදිලි කරනවා මේ සිත පුද්ගලයාගේ කොයි ආකාරයෙන්ද කියලා. එතකොට මේ සිතෙහි පවතින නොසන්සුන් බව උද්දච්ච කුක්කුච්ච කියන්නේ. ඒ වගේම විසුරුණු ගතිය, ඒ වගේම සෙලවෙන ගතිය විතක බුදුහාඳුරෝ පැහැදිලි කරනවා මිනිස්සයාගේ පුද්ගලයාගේ සිත දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ කියලා. ඒ කියන්නේ මේ පැත්තට පයින්නවා මේ පැත්තට පයින්නවා. ඒ කියන්නේ මිනිස්සයාගේ සිතෙහි තියෙන සෙලවෙන ගතිය. එහෙනම් නොසන්සුන් වූ සිත සිර කරගෙන දුක් විඳින පුද්ගලයා අපි ඕන් තරම් දැකලා තියෙනවනේ. අන්නේ පුද්ගලයෝ පිළිබඳව නොසන්සුන් වූ සිත සිර කරගෙන දුක් විඳින පුද්ගලයන්ගේ ස්වභාවය පිළිබඳව සාමාන්‍ය ඵල කියන සූත්‍ර දේශනාව තුලදී බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ඒ වගේම දරුවනි, සමාධිය ඇතිවීම නුවණින් මෙනෙහි කරලා, සමාධිය ඇතිවීම නුවණින් මෙනෙහි කිරීමෙන් මෙම නීවරණ ධර්මයේ යටපත් කරන්න පුළුවන්. ඒ වගේම සත්‍ය දැකීම, ඒ වගේම යතහ ස්වභාවය තේරුම් ගැනීම, ඒ වගේම අප සැම විටම උත්සාහ කරන්න ඕන මේ යතහ ස්වභාවය තේරුම් අරගෙන ජීවත් වෙන්න. එහෙනම් උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය පිළිබඳව මෙපමණයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉන් අනතුරු වෙනව පස්වන නීවරණයේ අවසාන නීවරණය පිළිබඳව කතා කරන්න විචිකිච්ඡා නීවරණය. විචිකිච්ඡා යනු සැකයයි. විචිකිච්ඡා කියන්නේ සැකයට. කවුරු පිළිබඳව සැකයද? බුදුන්, දහම්, සඟුන්, ඒ වගේම පෙර අපර බව පිළිබඳව ආදී කොටගත්තා වූ බුද්ධාදී අටතැන් හිතිබෙන්නා වූ සැකය පිළිබඳව පැහැදිලි කරනවා මේ විචිකිච්ඡා නීවරණය තුලින්. ඒ පිළිබඳවත් සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාවේ විචිකිච්ඡාව කුතුහලය නැති තැනත්තා සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වලා තිබෙන විචිකිච්ඡාව නම් කුතුහලය ඇති තැනත්තා වනයේක අතරමං වුණු මුවෙකු වගේ කියලා. වනයේක අතරමං වූ මුවෙක් වගේ කියලා පැහැදිලි කරන්න යදනවා. ඒ වගේම සමත භාවනාවේ යෙදීමට බලාපොරොත්තු වන ඔය හැමෝගෙම, සමත භාවනාව වැඩිවීමට බලාපොරොත්තු වෙන හැමෝම කම්මට්ටානාචාර්යවරේ කවුදරුවනි, කම්මට්ටානාචාර්යවරයෙකු ගාවට ගිහිල්ලා කමටහන් ගන්න ඕන. ඒ නිකම්ම නිකං කඩේකින් බඩු ගන්න වගේ කමටහන් ගන්න බෑ. ඒ සඳහා පුද්ගල චරිත නිරීක්ෂණයක් කරනවා. අපේ සමාජයේ ජීවත්වන චරිත ඉන්නවා කොටස් කීපයක්. ඒ චරිත කොටස් ටික තමයි මෙන්න මේ කියන චරිත. රාග, ද්වේෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි, විතක්ක කියලා චරිත හයක් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ, සද්දා සහ බුද්ධි සහ විතක්ක කියලා චරිත හයක් තියෙනවා. මමත් ඔබත් මෙන්න මේ චරිත හයටම හෝ එක් එක් චරිතයන්ට අදාළ වෙනවා. සමහර පුද්ගලයෝ එක චරිතයක් වෙන්න පුළුවන්, සමහර පුද්ගලයෝ චරිත කීපයක් වෙන්න පුළුවන්. කොහොම හෝ මෙන්න මේ චරිතයට පෘථග්ජන ඔබත් මමත් ඇතුළත් වෙනවා. රාග චරිත අධික ආශාවෙන් යුක්ත චරිත, ද්වේෂ චරිත දේශය අධික චරිත, මෝහ චරිත මුලාව අධික චරිත, ඒ වගේම ශ්‍රද්ධා චරිත ශ්‍රද්ධා චරිත, ඒ කියන්නේ ශ්‍රද්ධාව මූලික වූ චරිත, බුද්ධි චරිත බුද්ධිය මූලිකව කටයුතු කරන චරිත, විතක්ක චරිත තර්කානුකූලව විමසුම සිතින් කටයුතු කරන චරිත. මෙන්න මේ අනුව චරිත කොටස් 6ට බෙදිලා තියෙනවා. මේ චරිත කොටස් 6ට අනුව ඒ ඒ ආකාරයෙන් කම්මට්ටානාචාර්යවරු කමටහන් ලබා ගන්නවා. ඒ අනුව සමත භාවනාවට යොදා ගන්න පුළුවන් කමටහන්. එහෙම නැත්නම් කර්මස්ථාන 40ක් පිළිබඳව පැහැදිලි කරනවා. මොනවද ඒ 40? දසකසින, දස අසුබ, දස අනුස්සති, චතු අප්පමඤ්ඤ, ආහාර පටික්කූල සංඥා, චතු ධාතු වවත්තන, ඒ වගේම සතර ආරුප්ප. මෙන්න මේ කර්මස්ථාන 40. ඔන්න ඒ ආකාරයෙන් සමත භාවනාව වඩන පුද්ගලයෙකුට ලබන්න පුළුවන් උසස්ම ඵල පැහැදිලි කරනවා. උසස්ම ඵල දරුවනි දෙකයි. මොනවද ඒ උසස් ඵල දෙක? පංච අභිඤ්ඤා සහ අට්ඨ සමාපatti. ඊළඟට අපි යනවා සමත භාවනාව තුලින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන පිළිබඳව කතා කරන්න. දරුවනි, සමත භාවනාව තුලින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව මෙන්න මෙලෙස පැහැදිලි කරනවා. මතක ශක්තිය දියුණු වෙනවා. මතක ශක්තිය දියුණු වීම වෙනවා. ඒ වගේම එක අරමුණක සිටීමේ හැකියාව ලැබෙනවා. ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වෙනවා. වහා අවබෝධ කරගැනීමේ ශක්තිය දියුණු වෙනවා. ඉවසීමේ ශක්තිය දියුණු වෙනවා. පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. මෙන්න මේ සමත භාවනාවේ ආනිසංස නැත්නම් ප්‍රයෝජන වශයෙන් පැහැදිලි කරන්නට යෙදෙනවා. මේ අනුව අපිට අද දවස තුලදී වෙන් කළ තිබූ කාලය මෙතකින් නිමවටපත් වෙන නිසා අපි නැවත දවසක් විදර්ශනා භාවනාව පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කරමු. ආදරණීය දුවේ පුතේ, සියලුම දෙනාට අයිබෝන්.